කථානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 18, 20, 21, 22 හා 23 කොටස්, දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 15, 16 හා 17 කොටස් සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 10, 11 සහ 12 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2022 සහ 2023 වර්ෂ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත්පාදී ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත්පාදී ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපනය සම්බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. දරු කථානායකතුමනි, 52 අධිකාරියෝ සුරාබදු ආඥා පනතේ 25 වගන්තිය සමග කියවීතු 32 වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාසු සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2025 ඔක්තෝබර් 10 දින පනවන ලද රීති සහ 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමග කියවීතු 22 වගන්තිය යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 අප්‍රේල් 1 දින ඇති අංක 24:30 ඇලෙරක් 14 දරන අතිවිශේෂ ගසත්පත්‍රය පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම රීති සහ නියෝගය රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමග කියවිය යුතු 27(1)(a) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ක්‍රම සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යන අංශ නිශ්චිතව දැක්වීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 නොවැම්බර් 29 දින ඇති අංක 24:12 ඇලෙරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025(9)(1) සිට 2025(9)(30) දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැශේෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෝෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ සාසන සහ ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 සහ 21 වර්ෂ සඳහා බුද්ධ සාසන අරමුදලේ වාර්ෂික වාර්තා, 2024 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා.
ගරු කථානායකතුමනි, අනුරාධපුර විජයපුර අනුරාදේවි මාවත අංක 932 දරන ස්ථානයේ පදිංචි ඩීජී සෝමරත් මහතා සහ වෙනත් 16 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රවුමාන් මහතා.
ගරු කථානායකතුමනි, කෝවිල් මෝට්ටේයි ගොවි සංවිධානය වෙනුවෙන් මන්නාරම මඩු කෝවිල් මෝට්ටේයි පෙරිය මණ්ඩි විරිච්ඡාන් බටහිර යන ලිපිනේ පදිංචි ගුණරත්නම් ජූඩ් විමලරාජ් මහතා සහ වෙනත් අයකගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය.
ගරු කථානායකතුමනි, බුලත් සිංහල පන්සලාසල බෝතලේගම යන ලිපිනයෙහි පදිංචි W.A. සමන් ප්‍රියංකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා.
ගරු කථානායකතුමනි, ඉංගිරි හෙට්ටිආරච්චි අංක 161 ඉරක් 9 ඉරක් A.1 දරණ ස්ථානයේ පදිංචි ගුරුගේ උපුල් චන්දසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි,
රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුර මේ විදිහට ඉදිරිපත් කරනවා. පිළිතුර රෝමන් 1, කොළඹ නගරයේ මලාප වාහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කොළඹ මහනගර සභාව වෙත ආසියානු සංවර්ධන බැංකු විසින් ප්‍රදානය කරන ලද ණය මුදල සහ එම මුදලෙන් මේ වන විට භාවිත කර ඇති මුදල වෙන්වෙන් වශයෙන් පහත පරිදිවේ. ණය සංරචකය, ණය මුදල් අංකය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය අංකය OCR 25.57, ආසියානු සංවර්ධන බැංකු විසින් ප්‍රදානය කරන ලද ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 80යි. භාවිත කර ඇති මුදල රුපියල් මිලියන 12,252.57යි. ඇමරිකානු ඩොලර් මිලියන 74.98ක් ඒ අනුව වීදම් වෙලා තියෙනවා. ඊළාට ADF 25.58, ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 14.37යි. වීදම් කර ඇති රුපියල් වටිනාකම මිලියන 1394.40යි. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 10.21යි. ඊළාට මහකොළඹ ජල හා අපජල කළමනාකරණ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන ADF 30.30 සඳහා ආසියානු සංවර්ධන බැංකු විසින් ඩොලර් මිලියන 8ක් ලබා දීලා තියෙනවා. එයින් වියදම් කරලා තියෙනවා, භාවිත කරලා තියෙනවා රුපියල් මිලියන 1757.92ක්. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 7.92ක්. ඊළඟට ADF 33.48 සහ 33.49 යටතේ ඩොලර් මිලියන 90ක් ලැබිලා තියෙනවා. වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 5156.79ක්. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 26.53ක්. මෙහි වියදම් කළාගේ ශ්‍රී ලංකා රුපියල් මගින් ඉදිරිපත් කරලා තියෙන්නේ. වරින් වර වියදම් කරපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඊළඟට කාලයත් සමග විනිමය අනුපාත වෙනස් වීම මත වියදම් කළ මුදලෙහි දලාගය ඇමරිකානු ඩොලර් වලින් දක්වලා තියෙනවා. ඊළඟට රෝමන් 2, ආසියානු සංවර්ධන බැංකු විසින් රෝමන් 2 පිළිතුර, ආසියානු සංවර්ධන බැංකු විසින් උක්ත ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලද මුදල් වලින් කොටසක් භාවිතයට නොගෙන කොළඹ මහනගර සභාව විසින් කිසිදු තැන්පතුවක දමා නැත. 3 අදාළ නොවේ. 4 අදාළ නොවේ. ආ අදාළ නොවේ.
ගරු එමතුමා, බෙහෙවින් ස්තුතියි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම පිළිබඳව. මම දැන් ඔබතුමා මේ ප්‍රශ්නය කියනකොට ඉක්මනට ටයිප් කරගෙන බැලුවා. ඩොලර් මිලියන 178ක් වගේ ප්‍රමාණයක් මම හිතන්නේ ආසියානු සංවර්ධන බැංකුව සහ මේ අපජලය සඳහා අපිට ලැබිලා තියෙනවා කියන එක තමයි තහවුරුනේ ගරු ඇමතුමා දැන් විශේෂයෙන්ම අපි දැක්කා ගිය වසරේ අයවැය අතිගරු ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරනකොට රුපියල් බිලියන 13.6ක් අප ජලය කළමනාකරණය සඳහා වෙන් කළ තිබුණා. ඒත් එක්කම දැන් තවදුරටත් මේ ආසියානු සංවර්ධන බැංකුවෙනුත් ඩොලර් මිලියන 178ක් මුදලක් ලැබිලා තිබෙනවා. අපිට මතකයි දැන් අපේ සංචිතත් එක්තරා මොහොතකදී ගරු කථානායකතුමා ඩොලර් මිලියන 200ක් දක්වා අඩුවෙච්ච යුගයකුත් තිබුණා. ඒතර මේ කියන්නේ මේ විශාල මුදලක් අපි මේ අපජලය සඳහා වෙන් කළා තියෙනවා. මේ වසරෙත් රුපියල් බිලියන 2.5ක් බේරවව ආශ්‍රිත මේ අපජලය සඳහා ඒක මේ කළමනාකරණය කරන්න යොදවලා තියෙනවා. මම අහන ප්‍රශ්නේ තමයි මෙච්චර මේ මුදලක් වෙන් කරලත් මෙච්චර මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලිත් වෙන් කරලා බිලියන 13.3ක් ඊට අමතරව ඩොලර් මිලියන 178කුත් වියදම් කරලා අපිට විදේශ ආධාර හැටියට ලැබුණු මේ කොළඹ නගරේ ඉන්න ජනතාවට තාමත් නිසි අප ජලය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම මේ වැසිකිලි කැසිකිලි වල එන ඒ ජරාව සහ ඒ අපද්‍රව්‍ය බැස යන්න ඒවා කළමනාකරණය කරන්න කිසි ක්‍රමවේදයක් නැහැ. මොකද්ද ආණ්ඩුව ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය? මොකද එකම දෙයට තමයි මේ මුදල් අපි ගරු ඇමතුමා දිගින් දිගටම වෙන් කරන්නේ.
ගරු අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා කියපු කාරණය නිවැරදි. මේ ප්‍රශ්නය අපි දකින්නේ මේ විදියට මේ මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය 2010 වර්ෂයේ තමයි ආරම්භ කරලා තියෙන්නේ. ව්‍යාපෘතිය සඳහා ණය ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ 2009 දෙසැම්බර් 18. මේ ව්‍යාපෘතියට අදාළ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් සැපයීම 2023 ජූනි මාසේ 30 වන දිනෙන් අවසන් වෙලා තියෙනවා. එතකොට ඒ අවසන් වුණු ක්‍රියාවලිය ඇතුලේ 2023/6/30 දින වෙන විට ප්‍රධාන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු 4ක් තිබුණා. මෝදර උතුර හා වැල්ලවත්ත දකුණ මලනාලිකා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒක සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඊට කොළඹ නගර සභා ප්‍රදේශය තුළ කිලෝමීටර 10ක අපජල නල මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ කිලෝමීටර 125ක අපජල නල මාර්ගවල තත්ත්වය දක්සේරු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කරලා තියෙනවා. වනාතමුල්ල ගුරුත්වාකර්ෂණ අපජල ජාලය වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් කොළඹ මහනගර සීමාව තුළ පිහිටි අපජල පවාහන පොම්පාගාර සැලසුම් කොට ඉදිකිරීම හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව අර්ධ වශයෙන් තමයි සම්පූර්ණ කරලා තියෙන්නේ. යතර සැපයුම් ගිවිසුම් දෙකක් තිබුණා. ජංගම ජෙටින් සහ රික්තක ට්‍රක් රථයේ මෙහෙයුම් සහ නඩත්තු උපකරණ සම්පූර්ණ කරලා තියෙනවා. යතර උපදේශන ගිවිසුම් දෙකක් තිබුණා. සැලසුම් අධීක්ෂණය සහ කළමනාකරණය සම්පූර්ණ කරලා තියෙනවා. සැලසුම් අධීක්ෂණය සහ කළමනාකරණයේ දෙවනි උපදේශන ගිවිසුමත් සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට විශාල පිරිවැයක් දරලත් මේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම සම්බන්ධ ගැටලුවක් අප ඉදිරියේ තියෙනවා. ඒ වගේම තමයි මේකේ දෙවනි කොටස මහකොළඹ ජලහා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන 2016 වර්ෂයේදී තමයි ආරම්භ කරලා තියෙන්නේ. ණය ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ 2014 වර්ෂයේදී. ඒ වගේම ණය ගිවිසුම් වලට අදාළ අරමුදල් සැපයීම 2022 ඔක්තෝබර් 24 දිනෙන් අවසන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ මහකොළඹ ජලහා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ප්‍රධාන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු 3ක් තිබුණා. භූතාක්ෂණික පරීක්ෂණ සිදු කරන ලදී. කිලෝමීටර් 24ක විවෘත කැපුම්, තිරස් දිශානුගත කැණීම් සහ ක්ෂුද්‍ර උමං මාර්ග නලලීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තු අවසන් කරලා තියෙනවා. කිරුළපන මලාපවන පද්ධතිය සහ පොම්පාගාර ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තු අර්ධ වශයෙන් අවසන් වෙලා තියෙන්නේ. වැල්ලවත්ත අපජල පවිත්‍රාගාර කොන්ත්‍රාත්තු අන්‍යෝන්‍ය අවබෝධය මත අවසන් කරලා තියෙනවා. උපදේශන කිවිසුමක් තිබුණා, ඒක සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් ගරු කථානායකතුමනි, මේ ව්‍යාපෘති දෙකේදීම සමහර කොටස් අවසන් කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තාමත් අපට මේ පිළිබඳව විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ගරු ඇමතුමා, මගේ දෙවැනි ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා විශේෂයෙන්ම ගරු ඇමතුමා දැන් අපි මේ රටේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න තමයි හැමෝම උත්සාහ ගන්නෙ සහ ඒක තමයි අපේ රජයේ වගකීම විය යුත්තේ අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න. දැන් උදාහරණයකට ගත්තොත් ගරු ඇමතුමා කොළඹ 5 කොළඹ 6 මේ වගේ පළාත්වල මේ කොළඹ 7 ඇතුළු කියන්නේ අපි සුපිරි පළාත්නේ කියන්නේ මේ අප ජලය එහෙම නැත්නම් මේ ගලි කනෙක් කරලා ඒවා ගෙන යමේ නිසි ක්‍රියාමාර්ගය තාමත් කොළඹ 5ෙත් වෙන්නේ නැහැ. ඒක බොහොම වගකීමෙන් මම ඔබතුමාට කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අර මේ ජරාව අරගෙන යනවා. නමුත් ඒකෙන් මේ මම දන්නේ නැහැ පෞද්ගලිකව කීයක් නිවාස හිමියෝ ගෙවන්න ඕනද කියලා ඒ ආයතන වලට. නමුත් නිසි පද්ධතියක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවම වශයෙන් ගත්තොත් කොළඹ 7ට ආශ්‍රිත තියෙන නිවාසවල. ඒ වගේම ගරු ඇමතුමා මේ පළාත් පාලන ආයතනය වලට අදාළ වෙන ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ මොකද අපේ කොළඹ නගරයේ දිනකට මෙට්‍රික් ටොන් 600කට ආසන්න ප්‍රමාණයක් කුණු කැලි කසල එකතු වෙනවා. මේ එකතු වෙන කැලි කසල ගිහිල්ලා දාන්නේ මගේ දිස්ත්‍රික්කයේ වත්තල ආසනේ කැලි කසල මේ අංගණයේ. මේකේ දැන් ගොඩ ගැහිලා අපි හයිවේ එකේ යනකොටත් අධිවේගී මාර්ගයේ කටුනායක අධිවේගී මාර්ගයේ යනකොටත් ගරු ඇමතුමා පැහැදිලිව පේනවා ඒ දුඟද හමනවා. ඒ පළාතේ වත්තල පළාතේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ගරු ඇමතුමා පත් වෙලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේකට මැදිහත් වෙලා එක්කෝ මේ රීසයිකල් කරන්න මේ අපද්‍රව්‍ය විශේෂයෙන්ම මේ වැසි කාල සීමාව තුළ මුතුරාජ වෙලා ආශ්‍රිත සමස්ත ප්‍රදේශයේ මද මේ කුණු දිය වෙලා ඒවල තියෙන විස ජලයට ඇතුළත් වෙලා ඒ පළාතේ ජීවත් වෙන ජනතාවගේ ජන ජීවිතයට හානි වෙලා තියෙනවා, සෞඛ්‍යයට හානි වෙලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් දැඩි දුඟලක් හමනවා. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ පළාතේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මැදිහත් වෙලා. මොකද දිනකට මෙට්‍රික් ටොන් 600ක් කුණු ගිහිල්ලා එක තැනකට දානකොට ගරු ඇමතුමා අර මීතොට මුල්ලට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා.
ගරු කථානායකතුමනි, එතුමා සඳහන් කරපු කාරණයක් නිවැරදි. කොළඹ මහනගර සභාව දැන් මම හිතන්නේ අවුරුදු 100කට වැඩි ආරම්භ කරලා එදා සිට ගොඩ ගැසුණු ප්‍රශ්න තමයි මේ විසඳන්නේ නැතුව තිබිලා දැන් අපි විසඳන්න පටන් අරගෙන තියෙනවා. ඒ අනුව 2027 12 31 දින වන විට මේ සියලු කටයුතු අවසන් කරන්න අපි අර කලින් සඳහන් කරපු ව්‍යාපෘති දෙකට අදාළ සියලු කටයුතු අවසන් කරනවා. ගරු මන්ත්‍රීතුමා මතු කරපු අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ප්‍රශ්නය විසඳීම සඳහා මේ වන විට අපි අවශ්‍ය මූලික කටයුතු කරමින් පවතිමු.
ප්‍රශ්නාංක දෙක ගරු රජීවන් ජේචන්ද්‍ර මූර්ති මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අමාත්‍යතුමා
කථානායකතුමනි, එක ඇමනුම එක ලෙස සභාගත කරමි. දෙක සමත්ත දිවෙන පුරාම නීතිය ක්‍රියාත්මක කිරීමේ පටිපාටි ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති නියෝග උපදෙස්සා මඟ පෙන්වීම සඳහා විධිවිධාන පොලිස් ආඥා පනත පොලිස් දෙපාර්තමේන්තු නියෝග සහ පොලිස්පති චක්‍රලේඛ මගින් සලස්වා ඇත. 3 ඔව් සංවිධානාත්මක අපරාධ කල්ලියා සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා බස්නාහිරා දකුණු පළාත තුළ බහුල වශයෙන් වාර්තා වන බව හඳුනාගෙන ඇත. බස්නාහිර පළාතේ කොළඹ උතුර නුගේගොඩ ගම්පා යන පොලිස් තා කොට්ටාසයන්ද දකුණු පළාතේ ඇල්පිටිය තංගල්ල ගාල්ල හා මාතර යන පොලිස් කොට්ටාසයන් තුළද එවැනි අපරාධ සිසු පොලිස් කොට්ටාසයන්ට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යාදත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත. 4 බුද්ධි නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන් මගින් පොලිස් වසම තුළ සංවිධානත් අපරාධකරුවන් සිටින්නේ ද යන්න හා අපරාධ සිදු කිරීම සඳහා සැලසුම් සකස් කරන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ලබා ගැනීම. දිවයිනේ ලියාපංචි අපරාධකරුවන් හා අපරාධ සඳහා සිරගත සිට නිදහස ලබා පැමිණි අය පිළිබඳ අධීක්ෂණා පසුවිපරම් සිදු කිරීම. මහා ජනතාව පාසල් ලමුන් පවතින අපරාධ පිළිබඳ දේශ මගින් දැනුවත් කිරීම. පොලිස් වසම්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජංගම සංචාර, පාමුර සංචාර, යතුරුබැදි සංචාර, පාපෙත් සංචාර හා මාන්ලික සංචාර දිවාරාත්‍රී යොදමින් අහබු ලෙස නිමාසා පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම. දැනට වාර්තා වී ඇති අපරාධ වලට අදාළ සැකකරුවන් අනාවරණය කර අත්තනට ගැනීමට කටයුතු කිරීම ඒ සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දිවයින තුළ අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගනිමින් නොව අත්තනට ගැනීම විදේශගතව සැඟව සිට අපරාධ මෙයවන්නන් අත්තනට ගැනීම දිවයිනට රැගෙනීම විදේශගතව සිට රැගෙන එන හා මෙරටදී අත්තනට ගන්නා සැකකරුවන් ගෙන් අනාවරණය කරගන්නා තොරතුරු මගින් ගිනියාවි මද්ද්‍රව්‍ය අත්තරංගුවට ගැනීම ඉදිරියේදී සිදු කිරීම නියමිත සිට සිටින අපරාධ වළක්වා ගැනීම අපරාධ සිදු කර පලා යන සැකකරුවන් අත්තරන ගැනීම සඳහා ක්ෂණික ප්‍රහාරක යතුරුපැදි කොට්ටාසය යතුරුපැදි ඒකක කොට්ටාස මගින් ස්ථාපිත කිරීම අපරාධ සිදු කර පලා යන සැකකරුවන් අත්තරන ගැනීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු හදිසි ආරක්ෂක සැලසුම් පොලිස් ස්ථාන කොට්ටාස මට්ටමින් සකස් කොට පෙර පුහුණුවීම් පවත්වා නිලධාරීන් සූදානම් කර තැබීම සංවිධානත් අපරාධකාරී සාමාජිකයන් හා මද්‍රව්‍ය ජාවාරම් කරන සම්මතා පවත්වනු ලබන දූෂිත නිලධාරීන් හඳුනා ගැනීම සහ ඔවුන් අත්තරනට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙන්ම එවැනි නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධ්‍යංශ ක්‍රියාත්මක කිරීම අපරාධයකට අදාළව සැකකරුවෙකු අත්තරනට ගත් වහම විමර්ශන අවසන් කර සැකකරුවන් විරුද්ධ චෝදනා පත්‍ර ගොනු කර ඔවුන් වැරදිකරුවන් කිරීමට අවශ්‍ය අධිකරණ ක්‍රියාවලී කඩිනමින් සිදු කිරීම නීතිපතිතුමා වෙත යොමු කරන ලද ගොනු වලට අදාළව කඩිනම් උපදෙස් ලබා ගැනීමට හැකිවන පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කටයුතු කිරීම සංවිධානත් අපරාධකාරී සාමාජිකයන් හා ජාවාරම් කරන නීති විරෝධී තුපයා ගන්නා දේපළ පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් වසම් තුළ පිටුව ඇති විවිධ කර්මාන්තයන් වල නියැලෙන පුද්ගලයන් පිටත්තර පුද්ගලයන් පිළිබඳව තොරතුරු එක්පැස් කිරීම හා නිතර සෝදිසිකර සැකසහිත පුද්ගලයන් සම්බන්ධව පියවර ගැනීම අපරාධකරුවන් අපරාධවලට සම්බන්ධ අයවලුන් නීති විරෝධී ලෙස මුහුදු මගින් පලා යාම සහ පැමිණීම පිළිබඳ ප්‍රදේශයේ ධීවර වරායන් බහුදින ධීවර යාත්‍රා ආදී සෝදිසි කිරීම බුද්ධි තොරතුරු ලබා ගැනීම පැටලීම් සඳහා මෙහෙයුම් වලදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පරීක්ෂාවන් සිදු කිරීම අපරාධකරුවන්ගේ තර්ජන වල ලක්ව සිට පුද්ගලයන් සම්බන්ධ බුද්ධියන් සමගින් තොරතුරු අනාවරණය කරගෙන මෑවලට දැනුම් දී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සංවිධානත් අපරාධකරුවන් පිළිබඳ ඇඟිලි සලකුණු දත්ත පද්ධති පවත්වාගෙන යාම බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව සහ බන්ධනාගාරවට ආරක්ෂාව පිළිබඳ වෙනම පොලිස් නිලධාරීන් යොදවා පසුබිම් කිරීම ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර එක්ව සතිපතා සාකච්ඡා පැවැත්වීම සහ බන්ධනාගාර ආශ්‍රිත අපරාධ මැඬලීමට පියවර ගැනීම බන්ධනාගාරයේ වලින් සොයා ගන්නා ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධියන් සමගින් විශ්ලේෂණය කර තොරතුරු ලබා ගැනීම බෝඩර් රිස්ක් ඇසෙස්මන්ට් සෙන්ටර් බ්‍රැක් පැණි ආයතන සමග සම්බන්ධීකරණ වෙමින් කටයුතු කිරීම සෑම පළාතකම අපරාධ විමර්ශන දිසා අපරාධ කොට්ටාස ස්ථාපිත කිරීම සහ ඉදිරි ඒවා විමර්ශන ආරම්භ කිරීම කොළඹ දිසා අපරාධ කොට්ටාසය බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසේ මාතර දිසා අපරාධ කොට්ටාසේ කළුතර දිසා අපරාධ කොට්ටාසේ මධ්‍යම අපරාධ විමර්ශනය ආ පැන නොනගි
ගරු මන්ත්‍රීතුමා කෞරව සභානායකලේ මේලදේශගලිය நான் கேட்கிறேன் தற்போது நாடாளுமன்ற ரீதியில போதைப் பொருட்களை கட்டுப்படுத்துவதிலும் குற்றங்களை ஒழிப்பதிலும் விசேஷமாக ஜனாதிபதி அவர்கள் எடுத்த நடவடிக்கை தொடர்பாக மக்கள் அதிக மகிழ்ச்சி வெளியிட்டார்கள் நம்பிக்கை வெளியிட்டிருக்கின்றார்கள் இருந்தபோதும் யாழ்ப்பாணத்திலே அண்மை காலத்திலே 2-3 தினங்களுக்கு முன்பாக திருநெல்வேலி கொக்குவில் சந்தைகளிலே இந்த போதைப்பொருள் மாபியாக்கள் அடாவடிகளை செய்திருக்கின்றார்கள் அங்கே சந்தைக்கு வந்த மக்களை துன்புறுத்தி அவர்களை தாக்கியிருக்கின்றார்கள் இதுபோன்ற குற்றச்செயல்கள் ஈடுபடுகின்றவர்கள் கூடுதலாக போதைப் பொருட்களை விற்று வருகின்ற பணத்தை அதிக வட்டிக்கு கொடுத்து அந்த வட்டி பணத்தை பெறுவதற்காக பல்வேறு பாரிய குற்றச்செயல்களை ஈடுபட்டு வருகின்றது சான்றாக இருக்கின்றது இது அண்மையிலே வந்த பத்திரிகையுடைய ஒரு செய்தி எனவே இந்த இப்படியான சம்பவங்களையும் யாழ்ப்பாண மாவட்டத்திலே கட்டுப்படுத்த வேண்டும் அது தொடர்பாக நடவடிக்கை என்ன என்று நான் அதிலே கேட்டுக் கொள்கின்றேன்
ගරු මන්ත්‍රීතුමනි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නම් විශේෂයෙන් මෑතකදී අපි ස්ථාපිත කරා අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ටාසය ඒ අරහත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වගේම වෙනත් අපරාධයන් අරහා උත්පාදනය කරන දේ පිළිබඳ විමර්ශනය සිදු කරනු ලබනවා ඒ අනුව ඔබ කිව් පරිදි යාපනය සම්බන්ධයෙනුත් අපි විශේෂ අවධානයක් යොමු කරලා ඒ කටයුතු වලට මැදිහත් වීමක් සිදු කරමු
ගරු මන්ත්‍රීතුමනි
ප්‍රශ්නංක 3 ගරු MS
උදුමා ලැබේ මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු උදුමා ලැබේ මහත්තුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ආයක මෙම පාලන් දෙක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ගයක පිහිටා ඇති අතර 2013 වර්ෂයේදී මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කර අස්සමේන්තු කර සකස් කර ඇත. ඒ අනුව මෙම පාලම් දෙක ඉදිකිරීම සඳහා 2014 දෙසැම්බර් 1 දින ලන්සු කැඳවා 2014 දෙසැම්බර් 23 දින ලන්සුපත් විවෘත කර ඇති අතර එම පාලම ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කොන්ත්‍රාත් පිරිනමා නැත. ආ දෙක ඔව් හැඩොය හරහා ආතිමුණේ පාලම අමාත්‍යංශය යටතේ ඇති ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ 2021 දී ඉදිකිරීමට යෝජනා කර තිබූ අතර රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව SDNCC කොන්ත්‍රාත්කරු විය. 2021-22 වර්ෂවලදී රට තුළ ආර්ථික අර්බුදයේ පැවති වකවානුවේදී SDNCC ආයතන විසින් අදාළ කටයුතු නතර කර ඇත. බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා යෝජිත පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවරගෙන නොමැත. කළු කතානායකතුමනි, එම පාර මාර්ග සංවර්ධන අධිකාරියට අයිති පාරක් නෙවෙයි. ආ දෙක ආයන් එක ඔව් හැඩොය හරහා අතිමුණේ පාලම නැවත ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ආයන් දෙක හැඩොය හරහා අතිමුණේ පාලම නැවත මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සැලසුම් කිරීම හා ටෙන්ඩර් කිරීමට තීරණය කර ඇත. මෙය 2026 වර්ෂයේ මුලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහෙත් බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා වන පාලම ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදිරි සැලසුම් වලට ඇතුළත් වනු මැත. ඇයන්න බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා යෝජිත පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තීරණය කර නොමැත.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව அமைச்சர் அவர்களே, பொத்தியல் பிரதேசத்திலே இருக்கிற முகவும் இந்த மக்களுக்கு மிகவும் வேண்டிய இந்த பிரேம் கண்ட ஆற்றி குறுக்காலே போகின்ற இந்த பாலத்தை அமைப்பதற்கு அப்போதைய அரசாங்கம் வீதி அபிவிருத்தி அதிகார சபை அல்ல நெடுஞ்சாலையின் அமைச்சு ஊடாகத்தான் டெண்டர் கோல் பண்ணியிருந்தார்கள். நான் ஏற்கனவே அதற்காக கௌரவ அமைச்சர்களே 4 மில்லியன் சொல் ரிப்போர்ட் எடுப்பதற்காக செலவிட்டிருக்கிறார்கள். நெடுஞ்சாலையில் அமைச்சு நிதி அது செய்யப்பட்டு ஒப்பந்தக்காரர் வந்து அதுக்கு ஆரம்பிக்கின்ற வேளையில்தான் பொருளாதார தட்டுப்பாடு காரணமாக அந்த பாலம் அமைக்கும் பணி தடைப்பட்டது. எனவே உங்களுடைய அமைச்சினூடாக உண்மையிலே அதுக்கு பின்வந்த அரசாங்கங்களும் அந்த ஏழை மக்களுடைய பொத்தியல் பிரதேச மக்களுடைய அந்த பாலம் அமைக்கும் விடயத்திலே ஏமாற்று செய்தார்கள். எனவே கிராமிய பாலம் அமைக்கின்ற திட்டத்திலாவது இவ்வளவு பணத்தை நாங்கள் நெடுஞ்சாலை அமைச்சூடாக செலவு செய்திருக்கின்றோம். நீங்கள் அம்பாறை மாவட்டத்துக்கு அண்மையிலே வந்தபோது எங்களுக்கு அம்பாறை மாவட்டத்துக்கு நிறைய பாதை அபிவிருத்திக்கு படி ஒதுக்கிறீர்கள், அதுக்கு நான் நன்றி சொல்கின்றேன். எனவே இந்த பொத்தியல் பிரதேச மக்களின் நன்மை கருதி இந்த பிரேம் கண்ட 2 பாலத்தை நீங்கள் எங்களுக்கு அமைத்து தர வேண்டும் என்பதுடன் அந்த விவசாயிகளும் அந்த மக்களும் பயலைகளையும் நெல் முளநெல்களை மேய்த்துவதற்காக ஒரு கம்பியிலே ஒரு பாலம் போட்டு தான் அந்த ஆற்றை க்ரோஸ் பண்ணி போகிறார்கள். எனவே உங்களுடைய இந்த கிராமிய அபிவிருத்தி பாலம் அமைக்கும் திட்டத்தில் இதை இணைத்துக் கொள்வீர்களா என்று கேட்கின்றேன்.
கரு கதாநாயகத்துமன் பிடித்துறையில் கியூவா மே அமித்துமா மந்திரித்துமான பாஷனைக்கிங் ஹெடவைய ஆதிமுனே பாலம் நமத்து இதுக்கிரியமட்ட முதல் வெங்கல்ல திபனோ விசிஹைதி கரணோம். නමුත් මේක පසුබිම කිව්වොත් බ්‍රයන් මේ පාලම් දෙක මේ දෙකම RD එකට අයිති ඒවා නෙමෙයි. එතකොට අර ප්‍රදේශීය අවශ්‍යතාවය මත මම හිතන්නේ ඔබතුමා නැගිට පළාත් සභාවේ මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරලා තිබෙනවා. ඔබතුමා ජනතාවගේ අවශ්‍යතාවය මත මේක මම හිතන්නේ ටෙන්ඩර් කැඳවන්න යෝජනා කරලා තිබෙනවා. නමුත් කරු කතානායකතුමනි, 2014 දේව කරාට RD එකට ඒවට හයිවේස් මිනිස්ට්‍රියට වුණත් එහෙම බලයක් නැහැ. මොකද ඒ පාර අයිති පළාත් සභාවට. ඒ නිසා මට මේ සම්බන්ධයෙන් පුදුතර තමයි අපිට මේ පාලමට යන වියදම කොපමණද කියලා මම දන්නේ නැහැ. මේ බ්‍රෑන්තුරේ පාලම ඔබතුමා දිස්ත්‍රි සම්බන්ධීකරණ කමිටුව හරහා රූරල් විද්‍යාලයට මේක අනුමත කළේ වන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි 26 වර්ෂයට ඉදිරිපත් දාලා තිනවා බිලියන් 26ක් ග්‍රාමීය මාර්ග වලට. ඊට අමතරව අපි අම්පාර දිස්ත්‍රික්කේ පාර්තිව් පාරේ පාලමට මිලියන් 300ක්, පල්ලමොය පාරේ පාලමට මිලියන් 250ක්, කුමුක්කන පාරේ පාලමට මිලියන් 275ක්, පදියතලාවේ පාරට පාලමට මිලියන් 75ක්, ඒ වගේම ඔක්කොම ගාතොත් එතන මිලියන් 600කුත් තවත් මිලියන් 900කුත් වෙන් කළා තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටින්නේ ඒක ආර්.ඩී.ට ඇති නැති නිසා මට බලයක් නැහැ ඒක අපෙන් මුදල් වෙන් කරන්න. නමුත් ඔබතුමා සම්බන්ධීකරණ කමිටුවේ වසන්ත ඇමතුමා සමග සාකච්ඡා කරලා අනුමත කළ තියමු. එව්වොත් අපි හදන්න.
ගරු මන්ත්‍රීතුමා, நாங்கள் அம்பாரி மாவட்ட ஒருங்கிணைப்பு கூட்டத்திலே அதனுடைய சிபாரிசினை தருகின்றோம். நன்றி அமைச்சர் அவர்களே, நன்றி.
பிரசாங்க ஹதர கரு ஜானக மாதுகுட மகதா புஷ்கர்ம பசம்பத் இடம் சக வாரி மார்க அமாத்து மாகின் அசிமட்ட ප්‍රසංග පහ ගරු සුනිල් රත්නසිරි මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍යබල ගැන්වීම අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, එතුමා අහන ප්‍රශ්නේ අයන්නේ පළවෙනි කොටස. එතුමා අහන්නේ COVID-19 වසංගත සමයේ පැවති සමයේදී ජනතාවට ලබා දුන්නු මුල් ආධාරවල වටිනාකම සම්බන්ධයෙන්. ගරු කථානායකතුමනි, 2020-21 වසරවල විශේෂයෙන්ම COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වුවන්ට ලබා දුන් මුළු මුල්‍ය ආධාර පිළිබඳ තොරතුරු වර්තමාන ගාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍යබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සතුව නැහැ. නමුත් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන සමුද්දී දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් මුදල් පිළිබඳව මම ගරු සභාවට වාර්තා කරනවා. සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 58,760ක මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තිබෙනවා. ප්‍රශ්න අංකය අයන්නේ 2, සමුදි සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන ලදහා දෙපාර්තගත වීමෙන් පසු සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සමුදි අරමුදලේ මුදල්ද ඉහත කාර්ය සඳහා භාවිතා කරලා නැහැ. නමුත් 2020 සහ 2021 වසරයන්හි COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වුවන්හට සමාජ ප්‍රතිලාභ ගෙවීම සඳහා සමුද්දී සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා පහත පරිදි මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබා දීලා තියෙනවා. ඒක කාණ්ඩ 3ක් යටතේ තියෙන්නේ ගරු කථානායකතුමනි. මහා භාණ්ඩාගාරය විසින් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථාවර තැන්පතු අපේට තබා ලංකා බැංකුවෙන් ලබාගෙන තියෙනවා රුපියල් මිලියන 16,000. ඒ වගේම මහා භාණ්ඩාගාරය විසින් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථාවර තැන්පතු අපේට තබා මහජන බැංකුවෙන් ලබාගෙන තියෙනවා රුපියල් මිලියන 14,000. ඒ වගේම භාණ්ඩාගාරය විසින් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුද්ධ මුල්‍ය අංශය විතින් ලබාගෙන තියෙනවා මුදල් රුපියල් මිලියන 28,767ක්. ඒ අනුව සමස්ත එකතුව රුපියල් බිලියන 58.76ක් වෙනවා ආසන්න වශයෙන්. ප්‍රශ්නාංක 3, මම කලින් කිව්වාගේ සමස්ත අහන්නේ සමස්ත මුදල. ඒ අනුව රුපියල් බිලියන 58.76ක් ආසන්න වශයෙන්. ඊළඟට එතුමා අහනවා එම මුදල පියවා තිබේද කියලා. ගරු කථානායකතුමනි, මේ ලබාගත් මුදල් 2020 සහ 2021 වසරවල තමයි ලබාගෙන තියෙන්නේ. 2000 ලංකා බැංකුවේ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තැන්පතු අපේට තිබිලා ලබාගත් මුදල් ගෙවා තිබෙනවා පොලියත් සමග. ඒ වගේම මහජන බැංකුවේ මුදලුත් ගෙවා තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුද්‍ර ප්‍රතිලාභීන්ගේ දායකත්ව මුදලින් ලබාගත්තු සුද්ධ මුල්‍ය අදලින් ලබාගත්තු මුදල් 2020 අප්‍රේල් මාසේ 8 වෙනිදා තමයි ලබාගෙන තියෙන්නේ. අපි බලයට පත් වෙනකොටත් ඒවා පියවලා තිබුණ නැහැ. නමුත් අපි 2024 දෙසැම්බර් මාසේ 31 වෙනිදා මේ මුදල පියවුවා. නමුත් මේ මුදලට අයවිය යුතු පොලී මුදල් ගෙවීමක් සිදු කිරීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම ලංකා බැංකුවෙන් ලබාගත් මුදලත් මහජන බැංකුවෙන් ලබාගත් මුදලත් 2023 වසරේ වෙනදී ගෙවලා තියෙනවා. ඒ අනුව මුදල් පේවලා තිබෙනවා. නමුත් සමුද්දේ සුද්‍ර මුල්‍ය අංශයෙන් ලබා ගැනීමට වැය වෙච්ච පොලි මුදල් ගෙවලා නැහැ. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අපේ රටේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති 305ක් 335ක් තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1092කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ බැංකුවල බිලියන 400කට ආසන්න මුදලක් විගණනයට ලක්ුණේ පසුගිය කාලේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන යටතේ පමණයි. නමුත් ගරු අමාත්‍යතුමා මැදිහත් වෙලා විගණන කාර්යාලයට මේකේ විගණනය සිදු කරන්න බලය ලබා දීම පහුගිය දවසේ සිදු කරපු සංශෝධනයෙන් සිද්ධ වුණා. නමුත් ඒ සංශෝධනය ගෙනාවට ගරු කතානායකතුමනි, කෙනෙක්ට හිතෙන්න පුළුවන් අශ්වයා පැනලා ගියාට පස්සේ ස්ථාලයේ වැහුවද කියලා. ඉන්න අශ්වයෝ රැකගන්න ස්ථාලයේ වහන්නත් ඕනේ, පැනපු අශ්වයා අල්ල ගන්නත් ඕනේ. ඒ නිසා ගරු අමාත්‍යතුමාගෙන් මම අහන පළවෙනි ප්‍රශ්නේ තමයි, අහිංසක දුප්පත් ජනතාවගේ තැන්පතු මුදල් වෙනත් කුමන හෝ කාර්යයක් සඳහා භාවිතා කරලා තිබෙනවා නම් ඒ සඳහා අදාළ නිශ්චිත පොලිය ලබා දීලා නැත්නම් ඒ පොලිය නැවත අත්පත් කරගන්නට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද, වගේම ඒ පොලිය අත් නොවීම නිසා අත්වලා තිබෙන ඛේදවාචකය කවරක්ද කියලා.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළමු අතුරු ප්‍රශ්නයට පිළිතුරු, මේ ප්‍රතිලාභ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුද්ධ මුල්‍ය අංශයෙන් මේ මුදල් ලබාගෙන තිබෙන්නේ 2021 අප්‍රේල් මාසයේ 25 වෙනිදා ඉදිරිපත් කරනු ලැබූ අනුමත කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවක් මගින්, එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවක් මගින්. ඒ කැබිනට් පත්‍රිකාවේ මම කලින් කිව්වා වගේ මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් අපේ සමුද්‍රයේ සංවර්ධන අරමුදල් අපේට තබා ලබාගත් මුදල් වලට 6.67% පොලියක් අය කර ගැනීම අනුමත කරලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි, මේ සමුද්‍රයේ ප්‍රතිලාභීන්ගෙන් ලබාගත්තු මිලියන 28,767ට පොලි අය කර ගැනීමක් සම්බන්ධයෙන් ඒ කැබිනට් පත්‍රයාවේ අනුමැතියක් හෝ සඳහන් වෙලා නැහැ. ඉතින් මේ නිසා අපි දැනට මේ දුෂ්කරතාවයට මුහුණ දීලා තිබෙනවා. මේ සමුද්‍රයේ සුද්ධ මුල්ල බැංකු වලින් ඇත්තටම කියනවා නම් ගරු මන්ත්‍රීතුමා කිව්වාගේ මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ අනිවාර්ය ඉතුරු මුදල් තමයි මේ සමුද්‍රයේ සුද්ධ මුල්‍ය අංශයේ තියෙන්නේ. ඉතින් මේ මුදල් තමයි රුපියල් 28,68,767ක් ලබාගෙන තියෙන්නේ. දළ වශයෙන් අපි ගණන් බල්ලා තියෙනවා 2020 සිට මේ වෙනකොට රුපියල් බිලියන 20ක් විතර දළ වශයෙන් සමුද්‍රයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුද්‍ර මුල්‍ය අංශයට මේ වගේ පාඩු වෙලා තියෙනවා. නමුත් අපි මේ පොලි මුදල් ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට අවස්ථා කීපයකදීම අපි ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් අපට මෙන්න මේ කැබිනට් පත්‍රිකාව නිසා ඒ වෙනකොට මේ පොලි මුදලක් අය කර ගැනීම සඳහන් කර නොමැති නිසා අපට මේ මුදල් නැවත අය කර ගැනීම අපහසුතාවයක් පත්වලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම මම කියන්න ඕන විශේෂයෙන්ම මේ ඉතුරුම් ලාභීන් 1,600,000 විතර ඉතුරුම් මුදල් තමයි මෙලෙස මේ භාවිතා වෙලා තියෙන්නේ. ඒ අනුව අපේ රටේ දුප්පත් ඒ වගේම ආධාර ලැබිය යුතු අඩු ආදායම් ලාභී පුද්ගලයන්ගේ මුදල් විශාල වශයෙන් මේ හරහා අහිමි වෙලා තියෙනවා. ඒ අය කර ගැනීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. නමුත් අපට මේ ඒ මුදල් ලබා ගන්නා අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය ඒ ලබා දුන් තීන්දුව අනුව තමයි අපිට මේ අය කර ගැනීමට දුෂ්කරතාවයකට පත් වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, 1989 ජනසවිය වැඩසටහන ගේනවා. විශේෂයෙන්ම ග්‍රාමීය වශයෙන් අත්පත් වෙලා තිබෙන දිනිඳුභාවය තුරන් කිරීම සඳහා ඒ වෙනකොට ආහාර මුද්දර වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒක අහෝසි කරමින් ජනසවිය වැඩසටහන ගෙනාවා. 170,000කට අධික දිනිඳු ජනතාවක් හිටියා. 114,000කට ආසන්න පවුල් ප්‍රමාණයක් හිටියා. 1994 දී මේ ජනසවිය වැඩසටහන අවහෝසි කරමින් සමෘද්ධි වැඩසටහන එනවා. නැවත 2014 දී දිවිනැගුම වැඩසටහන එනවා. ඊට පස්සේ නැවත සමෘද්ධි වැඩසටහන 2017 දී සක්‍රිය වෙනවා. අවසානයේ අස්වැසුම වැඩසටහන දැන් ක්‍රියාත්මකවින් පවතිනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ගරු කතානායකතුමනි, ග්‍රාමීය වශයෙන් අත්පත් වෙලා තිබෙන දිලිඳු බව දුප්පත්කම තුරන් කිරීම සඳහා ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව තිබෙන මේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සවිබල ගැන්වීම මේ ඉදිරි කාලය තුළ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රමානුකූලව ස්වභාවික මරණයක් අත්පත් කර දෙන තත්ත්වයට පත් කරනවාද කියන එක?
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම එතුමත් සඳහන් කළා වගේම අපේ රටේ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් බොහෝ වෙලාවට එක වැඩසටහනක් අවසන් කළා තමයි ඊළඟ වැඩසටහන ආරම්භ කරේ. ඒවත් එක්ක විශාල සමාජීය සහ ආර්ථික ගැටලු රාශියකට අපේ සමාජයට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් මේ වෙනකොට අපි බලයට පත් වෙනකොට ඊයේ ගරු ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වාගේ අපිට මේ නම් මාරු කිරීමක් හෝ ආයතන වෙනස් කිරීමක් වසා දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට අස්වසුම වැඩසටහන වෙනම සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙන අතරතුර අපි සමුද්‍රයේ සංවර්ධන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අපේ රටේ සමාජය ඒ වගේම ප්‍රජාව සවිබල ගැන්වීම දෙසට යොමු කරලා තියෙනවා. ඒ නිසා ප්‍රධානතම කාර්යභාරයන් විදිහට ප්‍රජා සවිබල ගැන්වීමත් ඒ වගේම ශක්තිමත් සූත්‍ර මූල්‍ය බැංකුවක් බවට සමුද්‍රයේ සංවර්ධන දෙපාර්තමේන්තුව පත් කිරීමත් ආරම්භය අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි මේ වෙනකොට පස්වැදෑරුම් ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒක පළවෙනි එක තමයි අපි ජීවනෝපාය ප්‍රවර්ධනයේ හරහා මේ අපේ රටේ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීම, ඒ හරහා ඒ පෞල්වල ජනතාව සොයන් රැකියා ගත කිරීම සඳහා අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ හරහා ආසියානු සංවර්ධන බැංකුවේත් ඒ වගේම ලෝක බැංකුවෙනුත් ආධාර ඇතුවත් ඒ වගේම අපේ භාණ්ඩාගාර මුදල් ප්‍රතිපාදන යටතේත් ඒ සොයන් රැකියා ගත කිරීම සඳහා අපේ සමුද්‍ර සංවර්ධන නිලධාරීන් හරහා ඒ පවුල් හඳුනාගෙන ඔවුන්ට ව්‍යාපාරික සැලැස්මක් හදලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි 150,000 ආධාරයකුත් ලබා දෙනවා. ඊට අමතරව අවශ්‍යතාවය අනුව සමුද්‍ර සංවර්ධන බැංකුව හරහා මූල්‍ය පහසුකම් ණය පහසුකම් ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි දෙවැනි පියවර විදිහට අපේ රටේ ඒ අඩු ආදායම්ලාභී පවුල්වල මානව සම්පත දියුණු කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා නෙස් ශ්‍රී ලංකා කියලා. ඒ වැඩපිළිවෙල යටතේ වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා 50,000 අපි මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. රාජ්‍යාංශයේත් ඒ වගේම පෞද්ගලිකාංශයේත් ආයතනත් එක්ක සමග සම්බන්ධ වෙලා අර අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ පවුල්වල ඉන්න විශේෂයෙන්ම තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දීම, ඒ වගේම උන්ට ඩිප්ලෝමා ධාරීන්, ඒ වගේම සහතික පත්‍ර ප්‍රදාන ලාභින් බවට පරිවර්තනය කරලා සවිබල ගැන්වීමේ වැඩසටහනක්. ඒ වගේම ජීවනෝපාය ප්‍රවර්ධනයේ විතරක් නෙමෙයි අපේ පස්වැදෑරුම් වැඩපිළිවෙල තුළ මූල්‍ය අන්තර්කරණය, ඒ ඔස්සේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීම, ඉතුරුම් සහ ආයෝජනයන් වෙතට දිරි ගැන්වීම වගේ වැඩ කොටස් ඇතුළත් වෙනවා. තුන්වෙනිව අපි මනෝ සමාජීය වශයෙන් මේ පුජ්‍යලයෙන් මේ පවුල් සවිබල ගැන්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔස්සේ මනෝවිද්‍යාත්මක උපදේශනය, ඒ වගේම මානසික යහපැවැත්ම, ඒ වගේම මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමත්, ඒ අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමත් අපි සිදු කරනවා. ඒ පස්වැදෑරුම් වැඩපිළිවෙලේ හතරවෙනි කොටස තමයි සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි ගරු කතානායකතුමනි. අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වලට ඒ අය බොහෝ වෙලාවට අවිධිමත් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්, සමාජයට මේෂන් වැඩ කරනවා වෙන්න පුළුවන්, කුලී වැඩ කරනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වඩු වැඩ කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දෙනාටම සමාජ ආරක්ෂක අරමුදලක් අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන සමාජ ආරක්ෂණ මණ්ඩලය යටතේ අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ මගින් දායකත්ව විස්සාම වැටුප් ක්‍රමයට මේ පුජ්‍යලයින් මේ පෞල්වල සමාජිකයින් යොමු කිරීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. පස්වෙනුව මේ සියලු කාරණාත් සමග ඔවුන්ට දැනුම කුසලතා අවශ්‍යයි. ඒ නිසා අපේ විසිදාහකට ආසන්න අපේ දෙපාර්තමේන්තුවේ ඉන්න ක්ෂේත්‍ර නිලධාරීන් හරහා අපි නිරන්තරයෙන් මේ ජනතාවට අවශ්‍ය ඒ මඟ පෙන්වීම සමාජ සජීවීකරණය ලබා දෙමින් ඔවුන් සවිවල ගැන්වීම සඳහා ගරු කතානායකතුමනි අපි සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වෙනකොට දිසාගත කරලා තිබෙනවා.
දෙවෙනි වටේ ප්‍රශ්න ගරු චානක මාදුගඩ මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු චාමර මන්ත්‍රීතුමා වෙනුවෙන් මම අහනවා.
කතානායකතුමනි සභාගත කරනවා පිළිතුරු.